ඉතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදීපති නිස්සග්ගෝ සංහක්ඛෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතේ නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම සංහාවක්ෂය කිරීම සෑම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යට පීපැවැත්වෙන දේශනා මාලාවේ 33 වෙනි දේශනාවයි මේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනටම නැඹුරු වන අන්දම් වැඩිමේදී සතිපට්ඨාන සම්මප්පාදාන විද්ධිපාද ඉන්ද්‍රිය බල බුද්ධංගයන අනිත් බෝධිපාක්ෂ ධර්ම සියල්ලක්ම භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙන බව කලින් දවසේ දේශනාවේ අගහරුවේදී ප්‍රකාශ කරන්න තියෙනවා. මෙදුම් සංගී මහා සලායතනික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාව පැහැදිලි කර දෙන ආකාරය විග්‍රහ කිරීමට අපි යම් කිසි ආරම්භයක් කළ නමුත් ක අවසාන කරන්ට සම්පූර්ණ කරගන්නට කාල වේලාවම දීුණා. සලායතනයේ පිළිබඳව යථාභූත ඥානය දර්ශනයක් නැති කල්හි ඇලියුම් බැඳීම් මුලා වීම නැතිවීමෙන් පංචපාදානස්කන්ධයේ ගොඩනගෙන බවත් භවයක් ගොතාලන තණ්හාව වගේම විඩා දෛලි කවි දුක්ඛම්නස් වැඩෙන බවත් එදා උපුටා දක්වූ සූත්‍ර කොටසින් කියවුණා. අද පළමුවෙන්ම ඒ සූත්‍රයේ ඉතිරි කොටස විග්‍රහ කරන්නට බලමු. සක්කුංච කෝභික්කවේ ජානං පස්සං යථා භූතං රූපේ ජානං පස්සං යථා භූතං චක්කු විඥානං ඥානං පස්සං යථා භූතං චක්කු සංපස්සං ඥානං පස්සං යථා භූතං යම්පිදං චක්කු සංපස්සපච්චය උපජ්ජති වේදී තං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සං යථා භූතං චක්කුස්මින් න සාරජ්ජති රූපේසු න සාරජ්ජති චක්කු විඥානේ න සාරජ්ජති චක්කු සංපස්සේ න සාරජ්ජති චක්කු සංපස්ස යම්පිදං චක්කු සංපස්සපච්චය උපජ්ජති වේදී තං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින් කින සාරජ්ජති තස් අසාරත්ත අකාරත්තස්ස අසංයුත්තස්ස අසම්මෝහස්ස ආදීනමානුපස්සිනෝ විහෙරතු ආයතින් පංචපාදානඛණ්ඩා අපචං ගච්ඡන්ති සංහතස්ස පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍ර අධිමන්දිනී සාචස්ස පහියති තස් කායිකා විදර්ථා පහියන්ති චේතසිකා විදර්ථා පහියන්ති කායිකා විසංසාපා පහියන්ති චේතසිකා විසංසාපා පහියන්ති කායිකා විපරිලාහා පහියන්ති චේතසිකා විපරිලාහා පහියන්ති සුඛාය සුඛංති චේත සුඛංති පටිසංවේදී. මහණෙනි, ඇස සත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, රූපයන් සත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, චක්ඛු විඤ්ඤාණය සත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, චක්ඛු සංපස්සය සත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, චක්ඛු සංපස්සය ප්‍රත්‍ය කරගෙන යම් සුව හෝ දුක් හෝ නොදුක් නොසුව හෝ වේදිකයක් වේද එයද සත්ව පරිද්දෙන් දන්නේ දක්නේ. ඇසෙහි නොඇලී රූපයන් නොඇලී චක්ඛු විඥානෙහි නොඇලී චක්ඛු සංපස්සේ නොඇලී චක්ඛු සංපස්සය ප්‍රත්‍ය කරගෙන යම් සුව හෝ දුක් හෝ නොදුක් නොසුව හෝ වේදිතයක් වේද එහිදු නොඇලී එසේ නොඇලී නොබැඳී නොමුලාව ආදීනව දක්මින් වෙසෙනා වූ ඔහුගේ මතු ඇතිවීමට තිබූ තිබෙන පංචපාදානස්කන්ධය අඩුවීමට යෙයි. නැවත භවයක් ගොතාලන්න පුතුවීම් ඇලීම් සහිත ඒතන සතුටු වන ස්වභාව ඇති සංහාවද ඔහු තුළ ප්‍රහීන වෙයි. ඔහුගේ කායික විඩාවෝ ප්‍රහීන වෙත්, චෛත්‍ය විඩාවෝ ප්‍රහීන වෙත්, කායික සංතාපයෝ ප්‍රහීන වෙත්, චෛත්‍යික සංතාපයෝ ප්‍රහීන වෙත්, කායික පරිඩාහයෝ ප්‍රහීන වෙත්, චෛත්‍යික පරිඩාහයෝ ප්‍රහීන වෙත්, එතෙම කාය සුඛයක්ද, චෛතසික සුඛයක්ද විඳී. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මෙන්න මේ කියපු ශික්ෂණය ආශ්‍රයෙන් ආර්ය ශ්‍රාවකයා තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරය. ඒ ශික්ෂණය තුළින්ම ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මතුවෙන හැටි පෙන්වුම් කරනවා. යා තථා භූතස් දිට්ඨි සාස හෝති සම්මා දිට්ඨි යෝ තථා භූතස් සංකප්පෝ සාස ස්වාස හෝති සම්මා සංකප්පෝ යෝ තථා භූතස් වායාමෝ ස්වාස හෝති සම්මා වායාමෝ යා තථා භූතස් සති සාස හෝති සම්මා සති යෝ තථා භූතස් සමාධි ස්වාස හෝති සම්මා සමාධි කුප්පේව ගෝපනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති ඒමමස්සයන් අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනාත්මෝ පාරිපූර්ණ ගච්ඡන්ති එබඳු වූවකේ ඒ කියලා කියන්නේ අර කලින් කිව් ශික්ෂණය ඇති ඒ ආර්ය ශ්‍රාවකයාගේ ඒ විදිහට හික්මෙන්නහුගේ යම් දෘෂ්ටියක් වේද ඒ ඔහුට සම්මාදිට්ඨිය වේ. එබඳු වූවකේ යම් සංකල්පයක් වේද ඒ ඔහුට සම්මා සංකල්පය වේ. එබඳු වූවකේ යම් වායාමයක් වේද ඒ ඔහුට සම්මා වායාමය වේ. එබඳු වූවකේ යම් සතියක් වේද ඒ ඔහුට සම්මා සතිය වේ. එබඳු වූගේ යම් සමාධියක් වේද යහුට සම්මා සමාධිය වේ. පල්තබාම වූ තුල කාය කර්මය වචී කර්මය සහ ආජීවය සුපිරිසුදු වූයේ වේ. මෙසේ යහු තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයේදී. දැන් මෙතන අර සාමාන්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියවෙන පිළිවෙලටම කියුනේ නෑ. නමුත් අදදී අර කාය කර්ම වචී කර්ම ආජීව සුපරිසිදු වෙනවා කියලා ප්‍රකාශ කළේ අප අර කලින් දේශනයේදී මහා චක්කාරිසික සූත්‍රයේ සඳහන් කළ කාරණයමයි. ඒ කියන්නේ අරෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ වීමේදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන අංග තුන පහළවන්නේ විරති චෛතසික වශයෙන්. ඒකයි මෙතන මේ විශේෂයක් වගේ දැනුනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහට අරෂ්ටාංගික මාර්ගය වැඩෙන විට ඒකම අනිකුත් බෝධිපාක්ෂික ධර්මත් වැඩෙන ආකාරය පෙන්නුම් කරනවා. පස්සේ එවන් අරියං අට්ඨංගිකං මග්ගං භාවයතු සතරෝපි සතිපට්ඨාන සම්භාවනා පාරිපූරින් ගච්ඡanti සතරෝපි සම්මප්පධානා භාවනා පාරිපූරින් ගච්ඡanti සතරෝපි සිද්ධිපාදා භාවනා පාරිපූරින් ගච්ඡanti සතරෝපි පංචපි ඉන්ද්‍රියානි භාවනා පාරිපූරින් ගච්ඡanti పంచ బలాని భావనా పారిపూరిం గచ్ఛంతి సత్తపి బుద్ధంగ భావనా పారిపూరిం గచ్ఛంతి ఏవం తస్సి ఇమే ద్వే ధమ్మ యుగనత్తావ యుగనద్ధావత్తంతి సమతోతే విపస్సనాయ మిసి మే ఆరేష్టాంగిక మార్గే వడన్నా ఉహుట సతర సతిపట్ఠానియోద భావనా వశేన్ పరిపూర్ణత్యతియె සතර සම්මප්පදානියද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යෙත් සතර ඉද්ධිපාදියද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යෙත් ඉන්ද්‍රිය පහද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යෙත් බල පහද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යෙත් බොජ්ජංගහතර භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යෙත් ඔහු තුල සමත විපස්සනා යන මේ ධර්ම දෙක යුගනද්ධ එකට බැඳී පවතී. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ විදිහට බෝධිපාක්ෂික ධර්ම සියල්ලක්ම සම්පූර්ණ වීමේ අවසාන ප්‍රතිඵලය. සෝයේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය තේ ධම්මිය අභිඤ්ඤා පරිජානාති. සෝයේ ධම්මා අභිඤ්ඤා පහතබ්බ තේ ධම්මිය අභිඤ්ඤා පජහති. සෝයේ ධම්මා අභිඤ්ඤා භාවේතබ්බ තේ ධම්මිය අභිඤ්ඤා භාවේති. සෝයේ ධම්මා අභිඤ්ඤා සච්චිකාදබ්බා තේ ධම්මේ අභිඤ්ඤා සච්චිකාරෝ. එතෙම යම් ධර්මයෝ අභිඤ්ඤාවෙන් පිරිසිඳ දත යුත්තාහුත ඒ ධර්මයන් අභිඤ්ඤාවෙන් පිරිසිඳ දෙනගන්. යම් ධර්මයන් අභිඤ්ඤාවෙන් ප්‍රහාණය කටයුතුද ඒ ධර්මයන් අභිඤ්ඤාවෙන් ප්‍රහාණය කරන්. යම් ධර්මයන් අභිඤ්ඤාවෙන් වැඩිය යුත්තාහුද ඒ ධර්මයන් අභිඤ්ඤාවෙන් වැඩයි. යම් ධර්මයන් අභිඥාවෙන් සාක්ෂාත් කළ යුත්තේ අනුකලිතාහුද ඒ ධර්මයෝ ධර්මයන් අභිඥාවෙන් සාක්ෂාත් කර අභිඥාවෙන් පිරිසිදු යත් යුතු ධර්ම හැටියට දක්වන්නේ පංච උපාදානස්කන්ධයයි. අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ අවිද්‍යාවත් භවතෘෂ්ණාවත් දෙකයි. අභිඥාවෙන් වැඩිය යුතු ධර්ම හැටියට දක්වන්නේ සමථයත් විපස්සනා කියන ධර්ම දෙකයි. අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ විද්‍යා සහ විමුක්ති මාර්ග ඥාන ඵල ඥාන කියන දෙකයි.
දැන් එතකොට මේන් අප අර කලින් සඳහන් කළ ආකාරයට සත්‍තිස් බෝධිපාක්ෂිය ධර්ම තුල තිබෙන ක්‍රමානුකූලත්වය උදාම හොඳින් පැහැදිලි වෙනවා. සතර සතිපට්ඨානයේ ආරම්භ වන ශික්ෂණය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කුළු ගැන්වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරිහැටියටම පිහිටි සෝවාන් ආර්ය පුද්ගලයා තුළ ඒ පුද්ගලයාට අර අනිකුත් බෝධිපාක්ෂික ධර්ම සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම නිතින්ම වාගේ ඉබේම වාගේ පහළ වෙන බව සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමානුකූලත්වය නිසායි. සතිපට්ඨාන සූත්‍රයේදී ඒකායන අයම් භික්කවේ මග්ගෝලන් වෙන සඳහන් වීම ඇතැම් කෙනෙක් සතිපට්ඨාන සූත්‍රයේ එකම මාර්ගයයි කියලා තෝරන්න ඒකානුව තෝරන්න පෙළඹෙනවා. ඒක යුක්තිසහගත නැති බව කලින් අවස්ථාවකදී අපි හේතු සාධක සහිතව පෙන්වමු කළා. දැන් මෙතනත් පේනවා මේ ඒකායන කියලා කියන්නේ එකම මාර්ගය කියන අර්ථයෙන් නෙවෙයි එකම අරමුණකට යමු. ඒ කියන්නේ නිවනට යමු. ඒක නිසා තමයි මේ පාඨයේ අගට ඉන්නේ ඥායස්ස අධිගමාය නිබ්බානස්සච්ච කිරියාය. ලෝකෝත්තර මාර්ගය ලබා ගැනීම සඳහා නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා ආරම්භයක් සතර සතිපට්ඨාණයෙන් කිරෙන්නේ. ඒ එහෙ පටන් ගත්තා ආරම්භය සම්මප්පාදාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය බල බොජ්ජංගෝසී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කුළු ගැන්වීම. දැන් මේ මහා සලායතනික සූත්‍රයේ කීපතැනකම කියවුණා ඥානං පස්සං යථා භූතං යන වචනේ. සත්තු පරිද්දෙන් දැනීමක් දැකීමක් ගැන කියවුණා. ඇස පිළිබඳව, රූපයන් පිළිබඳව, චක්කු විඥානය පිළිබඳව, චක්කු සම්පස්සේ පිළිබඳව, චක්කු සම්පස්සේ නිසා ඇති වෙන වේදිකයන් පිළිබඳව. මෙන්න මේ කියන යථා භූත ඥානය කුමක්ද කියලා අපි ටිකක් විමසලා බලමු. සංඥාව මිරිඟුවට උපමා කරලා තිබෙනවා ධර්මයේ. මෙන්න මේ සංඥාවේ මරීචි ස්වභාවය කුමක්ද කියලා ටිකක් හිතලා බලන්නට වටිනවා. ග්‍රීෂ්ම කාලයේ තනිතලාවක ඈත පෙනෙන මිරිඟුවක් දකින මොහොතේ ඒ මිරිඟුවේ ජලය පිළිබඳ සංඥාවක් ඇති කරගන්නවා. ජලය කියලා හිතාගන්න මඤ්ඤණාවක් ඇති කරගන්නවා. මේ සංඥාව අනුව ගිය මඤ්ඤණාවක් ඇති කරගන්නවා. එහෙම හිතාගෙන මේ මිරිඟුව දිහාට දුවන්නේමක් නිසාද මේ දිවීමෙන් අර තමාත් ඒ ජලයත් අතර ඇති පරතරය ගෙවා දමලා ඒ ජලයට ලං වෙන්න පුළුවන් කියන හැඟීම මොහා තුල තිබෙන නිසා. නමුත් මොහා තේරුම් නොගත්තු කාරණයක් තිබෙනවා. මේ පරතරය දුවලා ගෙවන්න බෑ කවදාවත්. මේ පරතරය ගෙවා දෙමිය නොහැක්ක. දෙකොණක් ඇති තාක් මැදක්ද තිබෙනවා. දෙකොණක් ඇති තාක් මැදක්ද තිබෙනවා. මේ කවධාරණයෙන් කිය උත්තර. එතකොට ඇසරින් කරලා ගත්තනම් ඈත පෙනෙන මේ යම්කිසි දෙය ජලය කියලා වෙන් කරගත්තනම් ඒක තුල කරතර ඒක තුල තියෙන කරතරේ මේ කාරණා තුනම අවශ්‍යයි මේ කියාපු සංඥාමය අවස්ථාවට. අන්න ඒක නිසා කරතරය ගිවා දෙමිය නොහැක්ක. මේක ගිවා දෙමිය නොහැක්ක බව තේරුම් ගත් විමුක්ත පුද්ගලයා අර මිරිඟුව ඔස්සේ දුවන්නේ නැහැ. ඒත නැත්තා ඒ රහතන් වහන්සේ දිත්තේ දිත්තමත්タン භවිෂති ආදී හොති ආදී වශයෙන් දැක්වූ පරිදි දුටුෙහි දුටු මතින් නවතිනවා. ඇසුනෙහි ඇසුන මතින් නවතිනවා. දැනෙහි දැනුන මතින් නවතිනවා. දැනගද්දීෙහි දත් මතින් නවතිනවා. මෙන්න මේ විදිහට මේ මඤ්ඤණා කරන්න යන්නේ නැහැ ඊළඟට මේ සංඥාව අනුව මඤ්ඤණා කරන්න යන්නේ නැහැ. දුටු දෙයක් ඇත. දුටු කෙනෙක් ඇත. කියලා එහෙම මඤ්ඤණා කරන්න යන්නේ. ඇසුම් ඇසීම ආදී පිළිබඳවත් එහෙමයි. මෙන්න මේ මඤ්ඤණාවන්ගෙන් විමුක්ත තත්ත්වය රහතන් වහන්සේ කෙනෙකු තුල තිබෙන බව අපාර කලින් අවස්ථාවක උපුටා දැක්වූ ඡබ්බිසෝධන සූත්‍රයෙන් උපුටා දැක්වූ පාඨයකින් පැහැදිලි වෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වුණා අරහත්ත්වයට ප්‍රතිඥා කරන භික්ෂුන් වහන්සේ නමක් රහත් බව තමා ලැබූ බව ප්‍රතිඥා යායිකෙන රහතන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේ නමක් දිත්තසුත මුත විඤ්ඤාත කියන කාරණා පිළිබඳව කළ යුතු නිවැරදි ප්‍රකාශනය. මොකක්ද ඒ ප්‍රකාශනය? දිත්තේ කුවාං ආවුසු අනුපායෝ අනපායෝ අනුපායෝ අනපායෝ අනිශ්චිතෝ අප්‍රතිබද්ධෝ විපමුක්තෝ විසංයුක්තෝ විමරියාදික තේන චේත්තා විහරණං. එවැනි මම දිත්තේ පිළිබඳව ලං වෙන්නෙත් නැතිව ඈත් වෙන්නෙත් නැතිව ඒ අසුරු කරගන්නෙත් නැතිව එහි බැඳෙන්නෙත් නැතිව එයින් මිදී එයින් ගැලවි මායින් කර නොගත් සිතකින් යුක්තව වාසය කරනවා. දැන් මේ ආපාඨයේ අර්ථය අපේ මිරිඟුව පිළිබඳව කියු කාරණේ අනු තේරුම් ගන්න බලමු. මිරිඟුවකට ලං වෙන්නත් බෑ ඈත් වෙන්නත් බෑ. සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම කාලයේ මිරිඟුවක් දැක්කහම ඒක පිළිබඳව ජලයේ පිළිබඳව සංඥාවක් ඇති කරගෙන පිපාසය නිසා බොන් කැමැත්ත නිසා ඒ පැත්තට දුවල යන එකයි සිරිත. අපි ටිකකට හිතාගනිමු කෙනෙක් දැකලා මේ මිරිඟුව දැකලා ඔන්න ගංගොතුරක් ගලාගෙන ඉන්නවා කියලා බය වුණා කියලා. ඒතනත් ආපහු වෙරළ දුවන්න ගිහිල්ලා දිව්ව ටිකක් දුර ගිහිල්ලා හැරිලා බැලුවත් ඒත් පිටිපස්සෙ මේ ඉන්න අපට පේනවා මිරිඟුවට ලංවන්න ලංවන්න ඈතමයි ඈත් වෙන ළඟම. ඔන්නෝක නිසා අරහතන් වහන්සේ අර දිත්ත සුතාදී මිරිඟු වලට ලං වෙන්නෙත් නෑ ඈත් වෙන්නේ. අනුක හිතින් ලං වීම ඈත් වීම දෙකම කරන්නේ නෑ. කයින් මේ විදිහට කරනවා වගේ පේනවා ලෝකයට. අනුපාය අනපාය. ඒ වගේම අනිශ්චිත ඔය අසුරු කරගෙන. ඔන්න හොඳ ජලාශයක් තියෙන තැනක් කියලා එතන නැවතිලා ඉන්නේ. අප්පටිබද්දෝ සිතින් එහි බැඳී ඉන්නේ නෑ. විප්පමුත්තෝ ඒ ජලය කියන සංඥාවෙන් මිදිලා වඤ්ඤාණාවෙන් මිදිනා. දිසංයුත්තෝයින් ගැලවිලා විමරියාදි කතේන එක මායින් තුන කරගත්තිත මොකද්ද මේ මායින් කියන්නේ? දෙකොණ සහ මැද, දෙකොණ සහ මැද. අර කලින් කියාපු ඇස වෙනමයි රූපය වෙනමයි පරතරයයි කියලා ඔය විදිහට මායින් කරගන්නෙකුත් නෑ ඒ රහතන් වහන්සේ තුල. දැන් එතකොට මේ ප්‍රකාශ කළ කාරණා අනුව අපිට පේනනවා මෙන්න මේ මේ මඤ්ඤණා වලින් කෙරෙන්නේ අර දිට්ඨසුත මුතාදිය පිළිබඳ වස්තුත්වයක් ඇති කර ගැනීම දෙයක් කියලා හිතා ගැනීම. මඤ්ඤණාවෙන් කෙරෙන්නේ ඒ දකින දෙය දකින දකින දෙයක් තිබෙනවා අසන දෙයක් තිබෙනවා කියලා හිතා ගැනීම ආදිය. එහෙම හිතා ගැනීම නිසාම තමයි අර කලින් අප සඳහන් කර යේන යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා කියලා ඒ දෙයට අනුපස්සනාවෙන් ගාථායම උපුටා දැක්වුවා. ඒ මඤ්ඤණා කිරීම නිසාම ඒ දෙයක් වෙනවා. ඒ දෙයක් වීම නිසාම ඒ අනිකක් බවටපත් වෙනවා. දෙයක් වෙලයි යම් දෙයක් වන්නේ කියලා ප්‍රකාශ කළේ ඒකයි. දෙයක් හැටියට ගැනීම නිසාම ඒකට ලං වෙන්න දරන උත්සාහයෙන් ඒක ඈත් වෙනවා වගේ පේනවා. උන් උක එතකොට ඒ සාමාන්‍ය නඩ අපිට අපි මූලපරියාය සූත්‍රය පිළිබඳ විග්‍රහයදී දිගින් දිගටම සාකච්ඡා කළා. දැනීම් මට්ටම් තුනක් ඇති බව සංඥා, අභිඥා, පරිඥා කියන අශෘතවත් ප්‍රත්‍යඥා සංඥාවෙන් බැඳිලා ඒ අනුව මඤ්ඤණා කරනවා. පටවියේ පටවි සංඥාව ඇති කරගෙන පටවි පිළිබඳව හඟිනවා. පට පෘථිවිය දෙයක් කියලා හඟිනවා. පෘථිවියයි කියලා හඟිනවා. පෘථිවිය මගේ කියලා හඟිනවා. පෘථිවියෙන් කියලා හඟිනවා. දෙයක් හැටියට හිතාගෙන. දිත්තේ පිළිබඳවත් එහෙමයි. නමුත් ශ්‍රේක පුද්ගලයා අර විශිෂ්ට ඥානෙ ඇති කරගෙන හේතු ප්‍රත්‍ය සමවාය පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙන නිසා. නමුත් පිරිසිද දැන ගැනීමක් තාම නැහැ. ආශ්‍රවානුසය ගෙවල නැති නිසා. නිකා හික්මෙනවා මඤ්ඤණා ඇතිකර නොගැනීමට. විමුක්ත පුද්ගලයා රහතන් වහන්සේ පරිඥාත වශයෙන් සම්පූර්ණයෙන්ම පිරිසිඳ දැනගෙන මේ සංඥාවන්ගේ මරිච ස්වභාවය. දැන් එතකොට මේ විදිහට අපිට පෙනෙනවා මේ මේ සංඥාවෙන් මේ මඤ්ඤණා වලින් කෙරෙන්නේ අර වස්තුත්වයෙන් සලකලා මේ දෙයක් හැටියට සලකා හිතා ගැනීම. මේ හිතා ගැනීම ගොඩක් මෙතන තිබෙනවා. ඊළඟට මෙන්න මේ මෙහෙම හිතාගත්තු දෙය අල්ලා ගැනීමටත් එක්තරා උත්සාහයක් කෙරෙනවා. ඒක කෙරෙන්නේ මේ තණ්හාවෙන්. තණ්හාව නිසා උපාදානයක්. මේ දෙයක් හැටියට හිතාගත්තු දේ අල්ලා ගන්නත් උත්සාහයක් කරනවා. දැන් මෙතන මේ කාරණා තුනක් තිබෙන බව අමතක වෙනවා ඒ නිසා. දැන් මදුපිණ්ඩික සූත්‍රය විග්‍රහ කරන අවස්ථාවේ අපිට විශේෂ පාඩයක් හමු වුණා මුල්ම පාඩයේ. චක්කුංචකෝපටිච්ච ආවුසෝ රූපේච උප්පද්ද චක්කු විඥාණං කියලා. ඇසත් රූපයක් ප්‍රත්‍ය කරගෙන චක්කු විඥාණය ඇති වෙනවා. එතන මහා ගැඹුරු කාරණයක් තිබෙනවා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳව ඉතාමත්ම ගැඹුරු තැනය. චක්කුංචකටිච්ච රූපේච උප්පද්ද චක්කු විඥාණං. ඇසත් රූපයක් ප්‍රත්‍ය කරගෙන චක්කු විඥාණය උපදින්නේ. චක්කු විඥාණය ප්‍රතිත්‍ය සම්උප්පන්න දෙයක් බව එතනින් පෙන්වන කරන ඒකම. අර කලින් කියාපු දෙකොණ සහ මැද එතනින්ම මතු වෙනවා. ඇසත් රූපයත් වෙන් කර ගැනීමමයි වෙන් කර දැන ගැනීමමයි චක්කු විඥානය කියලා කියන්නේ. යම් අවස්ථාවක ඇස වෙන් කරගත්ත නම් මේ ආධ්‍යාත්මික ආයතනයයි කියලා. රූපය වෙන් කරගත්ත නම් මේ බාහිර ඊට පිටින් තියෙන ආයතනයයි කියලා. එතනමයි චක්කු විඥානය ඕක මැද ඕක තමයි පරතරය. එතකොට මෙන්න මෙතනම තියෙනවා දෙකොණ සහ මැද. මේක තේරුම් ගැනීම පහසු වීමට අප කලින් අවස්ථාවකදී දැක්ව වඩුවා පිළිබඳ උපමා විදියට ගනිමු. සඳහන් කළ අර දොරක් හදන වඩුවේ ලෑලි දෙකක් පුරුද්දලා ඒ දොර හදනකොට ඊ ලෑලි දෙකේ පරතරය ගැන අවධානය මානසිකාරයේ යොමු වෙන අවස්ථාවේදී කතා කරනවා. මේ ලෑල්ල අනිත් ලෑල්ල හේතුව මේ ලෑලි දෙකේ හේතුව හරි නෑ එහෙම නැත්නම් හරි කියලා ඒ විදිහට හිතනවා. මේ ලෑලි දෙකේ හේතු වීමක් ගැන කතා කරන්නේ, ලෑලි දෙකේ සම්පස්සයක් ගැන කතා කරන්නේ. වඩුවගේ මානසිකාරය අර දෙකක් හැටියට එතනින් බෙදිලා ගියා. දොර එකක් හැටියට නෙවෙයි ලෑලි පළු දෙකක් හැටියට. ඔන්න ඔය විදිහ දෙයක් මේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං කියන තැන තියෙනවා. ඇසරෙන් කරගත්තා, රූපේ වෙන් කරගත්තා. ඒ වෙන් කර දැන ගැනීම විඥානයයි. ඒක තමයි පරතරය, ඒක තමයි මැද. ඔන්න ඒ දෙකන සහ මැද එතෙන්දි මතුවේ. මේ චක්කු සම්පස්සය කියන එක ඇතුළත ධර්මානුකූලව බලනකොට තාමත් සංකීර්ණ අවස්ථාවක්. ඒක ඇත්ත වශයෙන්ම දෙකක් මේ මෙන්න මේ දෙකනක් සහ මැදක් තිබෙන දෙයක්. ඒ දෙකනක් මැදක් ඊටයි. මෙන්න මේ දෙකනක් මැදක් තිබුණට මොකද මේ මැදනොතකා හැරීමක් සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකයා තුල තිබෙනවා. මැදනොතකා හැරිලා අතර මැදනොතකා හැර දෙකන ගැටලීමේ තත කරන්නේ කෙත්තත තමයි උත්සාහය තමයි උපාදානිය කියලා කියන්නේ. ඒක තණ්හාවෙන් කෙරෙන එකක්. තණ්හාව අනුව උපාදානයක් වෙනවා. හරියට අර මෝහා හිතාගෙන දැන් මම මෙතන ජලය ආතන මම ජලය බොන්න එදෙන්ට කිට්ටු වෙනවා කියලා දුවන්න පටන් ගන්නවා. පරතරය අමතක කරනවා. ඔන්න ඒ විදිය දෙයක් සිද්ධ වෙනවා ඉන්ද්‍රිය ඥානෙත්. අර පරතරය අමතක කර කිරීමට තුඩු දෙන්නේ තණ්හාවයි. තණ්හාවේ තියෙනවා අර තණ්හාරයට ලේප කියලා නමක් සඳහන් වෙනවා. ලාටුව. යන්නේ තණ්හාවේ තියෙන ලාටු ගතියෙන් තමයි අර මැද පරතරය මකාලන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ තණ්හාව මෙහුම් කාර්යයකට උපමා කළා. සිබ්බනි මෙහීමේදී වගේම ගෙතීමේදී මේ සිබ්බනි කියන සිබ්බති සංසිබ්බති කියන පද දෙක යොදනවා. මෙහීමටත් ගෙතීමටත් දෙකටම මෙහීමේදී ගෙතීමේදී දෙකේම කරන්නේ අර පරතරය අඩු කරලා ඒ ගැටලෑම. එතකොට මෙන්න මේ උපාදානය කියලා කියන්නේ ඔන්න ඔය විදිහට තණ්හාව නිසා තණ්හාව ප්‍රීට කරගෙන දෙකන ගැටලෑමෙත් අත. බුදුරජාණන් වහන්සේ සුත්තනිපාතේ පාරායන වගේ සිස්සමෙත්තේ සූත්‍රයේදී ඊටාත්ම ගම්භීරාර්ථවත් ගාථාවකින් පෙන්නු කරනවා මේ තණ්හා නැමැති සිබ්බණිය මේ මහුම් කාර්ය ඉක්මවලා ගෙතුම් කාර්ය ඉක්මවලා විමුක්තිය ලබන ආකාරය. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සංග්‍රූමි මහාපුරිසෝති සෝද සිබ්බනි මච්චග. යම් කෙනෙක් කොන් දෙක තේරුම් අරගෙන ප්‍රඥාවෙන් මැද නොයලෙයිද ඔහුට මම මහාපුරුෂයායි කියන්නේ. එතෙම මේ ලෝකයේ සිබ්බනි නම් වූයේ ඒ නැහුම් කාර්ය ඒ ගෙතුම් කාර්ය ඉක්මවා ගියේ වේ. මේ ගාථාව කොයිතරම් ගැඹුරුද කියතොත් බුදුරජාණන් වහන්සේ වැඩවිසූ කාලයේම බරණැස ඉසිපතනේ බුදුරජාණන් වහන්සේ වැඩවසන අවස්ථාවක ස්ථවිර භික්ෂුන් වහන්සේලා පිරිසක් මණ්ඩල මාලයේ රැස් වෙලා මේ ගාථාව මුල් කරගෙන ධර්ම සාකච්ඡාවක් ආරම්භ කළා. එවැත්නි ඒ කාලේ බුද්ධ කාලයේ ඒ ගැඹුරු ධර්ම සාකච්ඡා සඳහා ඉදිරියට ගත්තේ මේ කාලයේ ඉදිරියට ගන්න ධර්ම කොටස වගේ දේවල් නොවේ. සුත්තනිපාතයේ පාරායන අටක පාරායන වග්ග වැනි ඒ ගැඹුරු ධර්ම කොටසයි. මේ ස්වාමීන් වහන්සේලා එතකොට මේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාවෙන් මේ විදිහට මතු කර ගන්නවා. එවැත්නි භාග්‍යතුන් වහන්සේ විසින් පාරායනීය මෙත්තිය පන්හිමෙන් මෙහිම ගාථාවක් ප්‍රකාශ කරලා තිබෙනවා. මේ කියන කොන් දෙක ගහ මැද කුමක්ද? ඒක පාළියෙම සඳහන් වෙන්නේ මේ විදිහටයි. කතමෝනු කුවාංස ඒකෝවන්තෝ කතමෝ ද්විතීයවන්තෝ කිං මජ්ජේ කාතිබ්බනි. එවැත්නි මෙතන මේ කියවෙන ඒකාන්තයක් කුමක්ද? එක කොන කුමක්ද? දෙවෙනි කොන කුමක්ද? මැද කුමක්ද? නැහුම් කාර්ය කවුද? මේ මාතෘකාව යටතේ මේ සංඝ සභාවේ අමතු වූ පළමුවෙනි ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. පස්සෝකෝවසෝ ඒකාන්තෝ පස්ස සමුදයෝ ද්විතීයාන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හායිනං සිබ්බති තස්ස තස්සේව භවස් අභිනිබ්බත්‍යා එතාවතා කෝ ආවසෝ බිකු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානන්තෝ පරිඤ්ඤයං පරිඥානන්තෝ දිඨේව ධම්මේ දුක්ඛසංතකරෝ හෝති. එවෙත්නි ස්පර්ශේ ඒකාන්තේකි එක කොනකි. ස්පර්ශ සමුදය ස්පර්ශේ හට ගැනීම දෙවෙනි කොනේ. ස්පර්ශ නිරෝධය මැදය. නම් කාර්ය සංසාරය. මකනිසාදයක් ඒ භවයේ ගැට ගැසීමට භවයේට මැස්ම දමන්නේ මැහුම දමන්නේ තණ්හාව නිසායි. මේ කාරණේ තේරුම් ගත්ත පමණකින් භික්ෂුවක් අභිඥා වශයෙන් විශේෂ ඥානින් දත යුත්ත අභිඥා වශයෙන් දැනගනි. පරිඥා වශයෙන් දත යුත්ත පරිඥා වශයෙන් දැනගනි. අභිඥා වශයෙන් දත යුත්ත අභිඥා වශයෙන් දැනගෙන පරිඥා වශයෙන් දත යුත්ත පරිඥා වශයෙන් දැනගෙන දීපු දැනීම දුක් කෙලවර කරන්නේ කී. මෙහි ප්‍රකාශ කරාට පස්සේ දෙවෙනි ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. අපි දැන් ඒක සාරාංශ වශයෙන් කෙටියෙන් සඳහන් කරමු. ඔය රටාව තමයි මේ පිළිතුර මූලික වචන ටික විතරක් සඳහන් කිරීම සෑහෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ මතයට අනුව එක කොණක් අතීතය, දෙවෙනි කොණ අනාගතය, මැද වර්තමානයේ පච්චුප්පන්නේ නැවුම් කාර්ය තණ්හා. එහෙම ප්‍රකාශ කරන තුන්වෙනි ස්වාමීන් වහන්සේ නම තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. එක කොණක් සුඛ වේදනා, සැප වේදනා, දෙවෙනි කොණ දුක් වේදනා, මැද අදුක්ඛම සුඛ වේදනා, මධ්‍ය අදුක්ඛම දුක්ඛම සුඛ වේදනා, නැවුම් කාර්ය තණ්හා. හතරවෙනි ස්වාමීන් වහන්සේ නමක් තමාගේ මතය ඉදිරිපත්. එක කොණක් නාමය, දෙවෙනි කොණ රූපය, මැද විඥාණය, නැවුම් කාර්ය තණ්හා. පස්වෙනි ස්වාමීන් වහන්සේගේ නමක් තවත් මතයක් ඉදිරිපත්. එක කොණක් ආධ්‍යාත්මික ආයතන, ආයතන 6, දෙවෙනි කොන බාහිර ආයතන 6, මැද විඥාණය, නම් කාර්ය තණ්හා. හයවෙනි ස්වාමීන් වහන්සේ තමන්ගේ නම තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. එක කොනක් සක්කාය, සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය තමයි නම. ඔය සක්කාය දිට්ඨි කියන තැන තියෙන සක්කායයි. දෙවෙනි කොන සක්කාය සමුදය, සක්කායි හට ගැනීම. තුන්වෙනි කොන මැද සක්කාය නිරෝධය, මනං කාර්ය තණ්හා. මේ විදිහට විවරණ හයක් සභාව ඉදිරියට ආවට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමක් යෝජනා කරනවා. එබැවින් දැන් අප අතර මේ විදිහේ මේ විවරණ හයක් මේ ඉදිරියට පත් වෙලා තිබෙනවා. අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණේ වාර්තාව ඉදිරිපත් කරමු. භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකට මේකට විවරණය දෙනවනම් ඒ ආකාරයකට දරා ගනිමු කියලා. ඒකට එකඟ වෙලා ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ කළා. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, පසනු කෝපන්තේ සුභාසිතා කාගේ කීමද හරි? බුදුරජාණන් වහන්සේට දෙන පිළිතුර, සබ්බේ සංගෝභික කවේ සුභාසිතං පරියායෙනි. මහණෙනි, ඔබලා හැම දෙනාගේම කීම ඔය හයම හරි. ඒ අතින් බලනකොට පරියායෙන කියලා කියන්නේ එක් එක් අතින් බලනකොට ඒ හැම එකක්ම හරි. නමුත් මා මෙත්තේ පාරායන වග්ගයේ මෙත්තේ සූත්‍රයේ මෙන්න මේකයි අදහස් කළේ නම්, පස්ස ඒකාන්තය, පස්ස සමුදය දිවිඤ්ඤාන්තය, මැද පස්ස නිරෝධය සංහාව නැවුම් කාර්ය. මේ විදිහට පිළිතුරු දීමෙන් අපිට පේනවා මේ ගාථාවේ ගැඹුරු අර්ථයක් වගේම පුළුල් අර්ථයකුත් තිබෙන බව. ඒ විවරණ හයම හරි. දැන් අපි බලමු මේ විවරණ හය ගැන ටිකක් තේරුම් ගන්න. මොනවද මේ? ඇත්ත වශයෙන්ම මේ විවරණ හය විදර්ශනා කර්මස්ථාන හයක් හැටියට අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ප්‍රායෝගික වශයෙන් මේ වටිනාකමක් ඇති ගාථාවක් මේ විවරණයක්. ඒ වගේ දැන් මෙතන මේ කියවෙන මේ සිබ්බණිය, මේ මහුම් කාර්යය, එහෙම නැත්නම් ගෙතුම් කාර්යය මොකද්ද මේ කරන්නේ? මේ පළවෙනි විවරණය අනුව පස්ස ස්පර්ශාන්තය, ස්පර්ශ සමුදය, ස්පර්ශයේ හට ගැනීම කියන අනිත් කොනත් එක්ක ගැටලනවා. ඊ මැද තිබෙන පස්ස නිරෝධය අමතක කරලා නොතකා හැරලා ස්පර්ශ නිරෝධය, මේ මැද තිබෙන ධර්ම යටයි අවිද්‍යාව තිබෙන්නේ. ඒක නිසා තමයි අර මජ්ජේ මන්තාන ලිප්පති මැද තිබෙන ධර්මය තේරුම් ගත්තොත් එතන විමුක්තිය, තණ්හාවෙන් මිදුණා. එතකොට මැද තිබෙන ධර්මය ගැන විශේෂ අවධානය අපේ යොමු වෙන්නේ. එතකොට මේ සිබ්බණීන මෙති තණ්හාව අර පස්සයක්, පස්ස සමුදයක් ගැටලනවා පස්ස නිරෝධය නොතකා හරින්. පළමුව විවරණයට අනුව දෙවෙනි විවරණයට අනුව අතීතයත් අනාගතයත් ගැටලනවා වර්තමානය නොතකා හරින්. තුන්වෙනි විවරණයට අනුව සැප වේදනාවත් දුක් වේදනාවත් ගැටලනවා අදුක්ඛම සුඛ වේදනාව නොතකා හරින්. හතරවෙනි විවරණයට අනුව නාමයක් රූපයක් ගැටලනවා විඥාණය නොතකා හරින්. පස්වෙනි විවරණයට අනුව සලා ආධ්‍යාත්මික ආයතන හයත්, බාහිර ආයතන හයත් ගැටලනවා විඥාණය නොතකා හරින්. විවරණයට අනුව සක්කායත්, සක්කාය සමුදයත් ගැටලනවා සක්කාය නිරෝධය නොතකා හරින්. මේ මැනීමේදීත් ගැටීමේදීත් අර පරතරය නොතකා හරින ගැටලෑමක් සිද්ධ වෙන බව අපි සඳහන් කළා. මෙන්න මේක මේයින් අපට පේනවා අර මැද යටයි මැද ළඟයි මේ මැද නොතකා හැරීම ස්වාභාවිකව සිදුවෙන දෙයක් පුතග්ඥන පුද්ගලයා අතින්. අවිද්‍යාව සැඟවිලා තිබෙන්නේ එතනයි. මේ මැද හරියාකාරයේ තේරුම් ගත්තොත් ඒක විරාගයට සිදු දෙනවා, නොවැල්මට සිදු දෙනවා, අතහැරීමට සිදු දෙනවා, විමුක්තියට සිදු දෙනවා. දැන් මේ කර්මස්ථාන ගැන ටිකක් ගැඹුරට තේරුම් ගන්න උපකාර වෙන සාධක සූත්‍ර කීපයකට අපි සම්මතු කර ගන්න බලන යන්ත කෙටිය. මේ පළමුවෙනි විවරණයට පස්ස සමුදය පස්ස නිරෝධ කියන කාරණයට අදාළ ගාථා යුගලයක් අපිට හමු වෙන ද්වේතානුපස්සන සුත්තනිපාතයේ ද්වේතානුපස්සන සූත්‍රය. සුඛං වා යදි වා දුක්ඛං අදුක්ඛම සුඛං සහ අජත්තං ච බහිද්ධාතේ යං කිංති අධිවේදිතං ඒතං දුක්ඛං තිඤ්ඤත්වා නමෝස ධම්මං පලෝකිනං කුස්ස කුස්ස වයං පස්සං ඒවං තත්ථ විරජ්ජති වේදනානං කයාදීක්ඛෝ නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. ආධ්‍යාත්මික සහ බාහිර සුව හෝ දුක්ඛ නොදුක් නොසුව හෝ යම් වේදිතයක් වේද ඒ සියල්ලම දුකකැයි තේරුම් අරගෙන දැනගෙන මුලා කරන සුළු බිඳී යන සුළු දෙයකයි තේරුම් අරගෙන ඔන්න ඊළඟට එන අවශ්‍ය වන පාඩම පුස්ස පුස්ස වයන් පස්ස ස්පර්ශයක් ස්පර්ශයක් පාසා දෙවීම ගෙවී යාම භංගය දක්නේ ඒවන් තත්ත විරජ්‍යති මෙසේ ඒහි නොවැලේ. වේදනාවන්ගේ ක්ෂය වීමෙන් තණ්හා කුසගින්නෙන් මිදුණා වූයේ තැනැත්තේ පිරිනිවීමට පත්වේ. මේන් පේනවා. එතකොට අර පස්ස නිරෝධය සාමාන්‍යයෙන් අමතක වෙනවා සමුදේ පක්ෂියේ වැඩ කරන හිත. අන්න ඒක නිසා පස්ස නිරෝධය ඒක අර ඒ භංගය දැකීම භංගය දකින අවස්ථාව වගේ මෙතන කියවෙන්නේ ස්පර්ශ නිරෝධය. ඊළඟට දෙවෙනි විවරණයට අදාළ කෙටි සාධක සූත්‍රයක් මතු කර ගන්නට බලමු. අතීතයත් අනාගතයත් ඒ දෙක තුන මැද තිබෙන වර්තමානයක් මජ්ක්‍ධිම නිකායේ බද්දේක සත්‍වත්ත සූත්‍රයෙන් අපට ඒකට උත්තර පාඩ හමු වෙනවා. අතීතං නාන්වා ගමී යන පජප්පේ අනාගතං යදතීතං පහිනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං සංවිද්වා මනුබ්‍රෝහය. අතීතයේ ලුහුණු බඳින්නේ අතීතය ඔස්සේලවා නොයන්නේ අනාගතය නොපතන්නේ යමක් අතීතයේද එය ප්‍රහීනය අනාගතය තම නොපැමිණියේය. යමෙක් වර්තමාන වූයේ ධර්මය ඒ තැන වර්තමාන වූ දෙය ඒ තැන විදර්ශනා වශයෙන් දකිද ඊට නොයදිමින් එයින් නොකෙතිමින් ඒ දක්නා වූ විදර්ශනා තත්වය නුවණැති පුද්ගලයේ වඩන්නේ. මේනුත් අපට අර සංස්කාර සම්මර්ෂණයේදී උග්‍ර විදර්ශනාවේදී වර්තමාන සංස්කාරය සම්මර්ෂණය කරන්නේ. අතීතානාගත පච්චුප්පන්න කියන ඒ පිළිවෙලට දක්වන්නේත් ඒකයි. අතීත සංස්කාර සම්මර්ෂණය පහසුයි, අනාගත සංස්කාර සම්මර්ෂණයත් පහසුයි, වර්තමාන සංස්කරණය තමයි අතහැරින්නේ අල්ලගන්න අමාරු. නමුත් උග්‍ර විදර්ශනාවේදී ඒකයි සම්මර්ෂණය කළ යුත්තේ. මේ පමණක් ඇති ඒ දෙවෙනි විවරණයට. තුන්වෙනි විවරණය සුඛාවේදනා දුක්ඛාවේදනා අදුක්ඛම සුඛ වේදනා ගැන කියාවුයි. ඒකටත් අර කලින් අවස්ථාවක දීර්ඝව අපි විස්තර කරලා තියෙනවා චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්නා රහත් මෙහෙණියත් විසාක උපාසකතුමාත් අතර සැප දුක් වේදනා අදුක්ඛම සුඛ වේදනා ගැන කියන දීර්ඝ ධම්ම විස්තරයක් අවශ්‍ය කෙටි කොටසක් විතරක් මතු කරගත්තොත් සුඛාවේදනා දුක්ඛාවේදනා පටිභාගෝ දුක්ඛාවේදනාය සුඛාවේදනා පටිභාගෝ අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජා පටිභාගෝ අවිජ්ජාය විජ්ජා පටිභාගෝ විජ්ජාය විමුක්ති පටිභාගෝ විමුක්තියා නිබ්බාණං පටිභාගෝ. සැප වේදනාවෙහි ප්‍රතිභාගය අනික් පළුව දුක් වේදනාවයි. දුක් වේදනාවේ ප්‍රතිභාගය සැප වේදනාවයි. මේ දෙක අතර තියෙන චක්‍රාකාර සම්බන්ධයක්. මේකේ නිදෙන්න බෑ. නමුත් නැදින් තිබෙන අදුක්ඛම සුඛ වේදනාව නොදුක්ඛ නොදුක්නසුව වේදනාවෙහි ප්‍රතිභාගය අවිද්‍යාවයි. උන්නර මධ්‍යස්ත වේදනාව උපේක්ෂාවට යටින් අවිද්‍යාව තිබෙන හැටි පැහැදිලි වෙනවා. නමුත් ඒක හොඳ පැත්තක් තියෙනවා. විමුක්තිය එතනින් තියෙන්නේ. අවිද්‍යාවේ විද්‍යා ප්‍රතිපාදයි. අවිද්‍යාව ඉවත් කළ හැටි විද්‍යාව මතු වෙනවා. විද්‍යාවෙන් විමුක්තිය මතු වෙනවා. විමුක්තිය නිවන නිවීම වෙනවා. ඒ විවරණයට ඒක ඇති. ඊළඟට හතරවෙනි විවරණය බලමු. නාමයක් රූපයක් මැදින් විඥානය. මේකටත් අපි අර කලින් උපුටා දැක්කෝ ද්වේතානුපස්සනා සූත්‍රයෙන් උපුටා දැක්කෝ ගාථා දෙකක් යන්තමින් මතක් කරගනිමු. යේච රූපෝපගතා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අපජානන්තා ගන්තා රූපුනම් භව. යේච රූපේ පරිඥාය අරූපේසු අසංතේදා නිරෝධේ යේ විමුච්ඡanti තේජනා මච්චුහායිනෝ. යම් සත්‍යෝ රූප භවයන්ට යෙද්ද එළඹෙද්ද අරූප භවයන්හි සිටිනා වූ යම් සත්‍යෝ වෙද්ද ඒ හැම දිනෙකම නිරෝධං අපජානන්ත නිරෝධේ තේරුම් නැගත්තා වූ නැවත නැවතත් භවයටම පැමිණේ. යේචන් ඊළඟට යේච නිරෝධං අපජානන්ත ආගන්තාරෝ පුනබ්බං. නමුත් යේච රූපේ පරිඥාය යම් කෙනෙක් රූපය පිරිසිදු දැනගත්තනම් අරූපේ නොරෙන්තුනා නම් අරූපේසු අසංතිතා නිරෝධේ විමුච්ඡanti නිරෝධේ විමුක්ත වෙනවා නම් එතන කියන නිරෝධය විඥාන නිරෝධයයි භව නිරෝධයයි ඒ විමුක්ත පුද්ගලයන් තමයි මච්චුහායිනෝ මාර්යා පළවහරින්නේ. මේක යන්තමින් මතක් කරගන්න සෑහෙනවා අර කලින් අවස්ථාවක සඳහන් කළා බුදුජාන් වහන්සේ පහළ වෙන්න කලිනුත් ඊට පසු අතරාලාර කාලාමාදීන් රූපයෙන් මිදෙන්න උත්සාහ කරේ අරූපය බදා ගැනීම. බුදුරජාන් වහන්සේ පමණයි පින්නුම් කළ දුන්නේ අරූපය තුලත් රූපය හැංගිලා තිබෙනවා. රූපයෙන් මිදෙන්න බෑ අරූපය අල්ල ගැනීමෙන්. මේ දෙකෙම මිදෙන්න ඕන. මිදෙන්නේ කොහොමද? රූප අරූප දෙකම වෙන්කර දක්වන විඥානෙන් නිරෝධයෙන්. භව නිරෝධයෙන්. මේ ගැඹුරින් සඳහන් කළ කාරණේ කෙටියෙන් උපමා අවකාශයෙන් තේරුම් ගැනීමට නම් කලින් අප නිතර කීප සැරයක්ම සඳහන් කළ අර ඒ දණ්ඩ උඩ බල්ලගේ උපමාව ගනිමු. ඒ දණ්ඩ උඩ ඉන්න බල්ලට බල්ලා අර පෙනෙන බල්ල දිහා බලන්නේ තමාගේම ඡායාව දිහා බලන්නේ මක් නිසාද? අර ජලයේ ආගිය තමයි විඥානය. නාමයට මැදින් රූපයට මැදින් තිබෙන්නේ මේ විඥානයයි. පෙනෙන බල්ලටත් බලන බල්ලටත් මැදින් තිබෙන්නේ මෙන්න මේ විඥානයයි. අන්න එතකොට ඒනුත් ගන්න පුළුවනි මේ විඥානයේ නාම රූප දෙකට මැදින් තිබෙන්නේ මක් නිසාද කියලා. මේවා සාමාන්‍ය ඔය නාම රූප විඥාන විග්‍රහයදී මේවා ගැන කියවෙන්නේත් නැහැ මම හිතන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට තේරෙනවා එතකොට අර විඥානයේ මක් නිසාද මැදින් තිබෙන්නේ. ඒක පේන්නේ ඒක අවබෝධ කර ගැනීම අපහසු නැහැ මායාත්මක නිසා. ඒක අවබෝධ කරගත්තා නම් අර බල්ලා අර ඒ දණ්ඩ උඩ යහත් ඥාතම වල්ගිය වනවන ගොරව ගොරව ඉන්නේ නැහැ. ඊළඟට අර ඊළඟට තිබෙන විවරණය අධ්‍යාත්මික ආයතන 6ක් බාහිර ආයතන 6ක් මැද විඥානයක්. ඒකත් කෙටියෙන් සඳහන් කිරීම සෑහෙනවා. දයන් බිකය පටිච්ච විඥානං සම්භෝති කියලා හැම සඳහන් වෙනවා. විඥානයක් ඇති වෙන්නෙම දෙකක් කියන හැඟීම මුල් කරගෙනයි. ආධ්‍යාත්මික බාහිර ආයතන දෙක කලින් උඩට සඳහන් කළා. මේ ආධ්‍යාත්මික ආයතනය බාහිර ආයතනය කියලා වෙන්කර ගැනීම තමයි විඥානය. ඒක නිසා විඥානය මැදින් තිබෙන්නේ. එතකොට ඒක නිසා තමයි ඔතන දැන් ඔය මේ ආධ්‍යාත්මික ආයතන දෙක මැදින් තියෙන විඥානය යම් අවස්ථාවක තේරුම් ගත්තා නම් මේක වෙන්කර ගැනීම දෝෂය බව. අධ්‍යාත්මයේ ඈත සීමාව බහිද්ධායේ මෑත සීමාවයි. මේක අතර පරතරය මේ හිතෙන්ම හදාගත්තු එකක් කියලා එතකොට අවබෝධ වෙනවා. ඊළඟට 6 වෙනි විවරණය. සක්කායත් සක්කාය සමුදියක්. මේ සක්කාය කියන වචනේ නිතර හවුෙන්නේ නැති නිසා ඒක තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවනි. කෙටියෙන් බුදුරජාණන් වහන්සේ සක්කාය කියනක හඳුන්වලා දීලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. සක්කාය මේ සමූහයක්ම ඇත කියලා ඝන සංඥාවෙන් ගැනීම. සක්කාය දිට්ඨි කියලා ගන්නෙත් ඒකයි. මේ සක්කායට හේතුව තමයි සමුදිය තමයි ඡන්දය. ඕනෑකම කැමැත්ත ඇති වුණාම තමයි මේ සමූහය එකක් හැටියට ගන්නෙ. ඒ චන්ද්‍රාග ප්‍රහාණියම තමයි සක්කාය නිරෝධය. උන්නේ විදිහට අපි ඒ විදිහට අපි එතකොට මේ විවරණ 6 පිළිබඳව මේ කර්මස්ථාන වශයෙන් ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කරගතිය යුතු කාරණා ගැන අපි යන්තම් කෙටියෙන් විතරයි මෙතන සඳහන් කළේ. දැන් ඊළඟට අපි මේ මැහිමයි ගැතිමයි ගැන ටිකක් හිත යොදන්න බලමු. මැහිමේදී ගැතිමේදී එක්තරා ගැටවැටීමක් අර පරතරය නැති කර ගැලවීමක් සිද්ධ වෙන බව අපි සඳහන් කළා. මේ ගැටවැටීම් කෙරෙන්නේ ඇලීම් වෙලීම් පැටලීම් නිසා. මහණ මැසිමක නම් ඉදි කටුව යටට යන වාරයක් පාසා යටි නූල ඉදිරියට පැනලා ගැටයක් දානවා. මේ ඇද ගැනීම ඇති තාක් මැහුම දික් වෙනවා. ගැතිමේදී නම් මේ ගෙමැහිමත් ගෙතිමත් අතර සම්බන්ධතාව සමාජයට තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. මහානවා කියලා කියන්නේ දෙපොට එකක් කරගෙන මහණ එකක් කරන්ට තෙත් කිරීම දෙපොටක් රෙදි දෙපොටක් එකක් කරගෙන මහණ යෙතිමේදී කරන්නේ එක නූල් පටක් හරි ඌල් පටක් හරි අරගෙන එක දෙකක් කරගෙන දෙපට කරගෙන එක පට දෙපට කරගෙන ගොතාගෙන ගොතාගෙන යනවා දෙකේ දිම ගැට වැටෙනවා මේ ගැට වැටින් කෙරෙන්නේ ඇලීම් විලීම් පැටලීම් නිසා මේ මේ භවය ගෙතෙන්නේ තණ්හා ඕනෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රාභිනන්දිනී කියන ඒ උපවද මාලාවක් තණ්හාවට තිබෙනවා තණ්හානි මෙසි මම කාර්ය හඳුන්වනවා පුනර්භවේ නැමෙත භවයක් ගොතාලන්න ඒ තන ඇලිවි ඇලීම් සතුටුවීම් තුටුවීම් ඇලීම් සහිත වූ ඒ තන සතුටු වන ස්වභාවය ඇති තණ්හාවත් අන්න අර අර ඉන්දිකටු අර නැහිම වගේ නැහිමේදී යෙතිමේදී කරන ඉන්දිකටුවෙන් හරි එහෙම නැත්නම් අර යටි නූලෙන් කෙරෙන නැහිම එහෙම නැත්නම් අර ගොතන කටුවේ නෙත්තියෙන් කෙරෙන ඒ යෙතිම වගේ දෙයක් මේක ඒ වගේම තමයි මේ භවය ගෙතෙන්නේ සංහාව මුල් කරගෙන ඇති වෙන මේ උපාදානින් ඇද ගැනීමෙන් ඒ වගේම තණ්හා මාන දිට්ටි ඇලීම් වෙලීම් පැටලීම් සංහාවෙන් ඇලීමක් මානෙන් වෙලීමක් දිට්ඨියෙන් පැටලීමක් මේ විදිහට තමයි එතකොට භවය ගෙතෙන්නේ උපාදානිය ඇතිතා භවය දිගට දිගට ගෙතෙනවා යම් අවස්ථාවක අර යටි නූල ඉවර වුණා නම් හරි යටි නූල ඇදලා දැම්මා නම් මුළු මහත් මහුවම එතනම ලිහිල යනවා යම් අවස්ථාවක ජෙතුමක අර ගොතන කටුවෙන් වෙතට ඇද ගැනීම වෙනුවට ඉවතට ඇද දෙමීම වුණා නම් අර අදිනහර ගැට පෙළ වෙනුවට ඒක ඇද දෙමීමක් වුණා නම් මුළු මහත් ජෙතුම ලිහිල යනවා ජෙතුමේ කියලා ගන්න අදිනහර ගැට පෙළ මේක මේ පැත්තට තමා වෙතට ඇද ගැනීම නිසායි ජෙතුමක් වෙන්නේ එහා පැත්තට ඇදලා දැම්ම හැටිය ජෙතුමෙන් පිටින්ම ඒ ක්ෂණයෙම ලිහිල යනවා ඔන්න භවයත් භව නිරෝධයත් අතර වෙනස ඕකත් පැවැත්ම ගැට වැටීම දුක නැවැත්ම ගැට ලිහිීම සැනසුම පැවැත්ම ගැට ගැසීම දුක නැවැත්ම ගැට ලිහිීම සැනසුම නකප්පයන්ති නපුරෙක් කරොන්ති නකප්පයන්ති නපුරෙක් කරොන්ති අච්ඡන්ත සුද්ධීති නතේ වදන්ති ආදාන ගන්ථං ගතිතං විසජ්ජ ආසන්න කුබ්බන්ති කුහින්චි කුහින්චි ලෝකී සූතනිපාතේ අට්ඨක වගේ සුද්ධට්ඨක සූත්‍රේන ගාථාවක් එක රහතන් වහන්සේලා ගැනයි කියවෙන්නේ ඒ රහතන් වහන්සේලා විමුක්ත පුද්ගලයෝ දෘෂ්ටි තනන්නේ නැහැ දෘෂ්ටි පෙරටු කරන්නේ නැහැ මේ ආත්මයක ශුද්ධ තත්වයයි කියලා කියා පාන්නේ නැහැ ආදාන ගන්ථං ගතිතං විසජ්ජ ගැට වැටුණු අදිනහර ගැට යටිය ලිහල දමලා ආසන්න කුබ්බන්ති කුහිංචි ලෝකේ ලෝකේ කිසිම තැනක ආසාවක් කරන්නේ නැහැ දැන් එතකොට මේ අපේ යෝභන්ති විදිත්වානාදී ගාථාවෙන් අපි මේ ඉදිරිපත් කළ විවරණය ඇත්ත වශයෙන් කියනවනම් මේ මුළු මහා දේශනා පිළිවෙම සාරාංශයක් හැටියට උනත් කියන්න පුළුවන් සාරාංශයක් හැටියට උනත් මතු කළ දක්වන්න පුළුවන් වැඩි දෙයක් නෙවෙයි මේ සාරාංශ පිළ මේ ගාථා මේ දේශනා පිළ අපි ඉදිරිපත් කළේ ඔන්න ඔය කියන කොන් දෙකයි මැද මේ කොන් දෙකත් මැදක් පිළිබඳ කථාන්තරය තුලම තිබෙනවා පටිච්ච සමුප්පාදය පිළිබඳවත් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳවත් ගැඹුරු දර්ශනයක් ගැඹුරු වගේම පුළුල් අර්ථ ඇති ගාථාවක් කියලා මේ යෝබන්තය ආදී ගාථාව ගැන සඳහන් කළේ ඒකයි දැන් එතකොට මෙන්න මේ සාරාංශ විදිහේ මේ ගාථාව ඉදිරිපත් කරගෙන නිසා දැන් අපි මේ දේශනා මාලාව අවසානයක් දැකීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ නිවන පිළිබඳව ඇති දුර්මත රාශියකට හේතුව ප්‍රතිත සමුප්පාද ධර්මයක් මධ්‍යම ප්‍රතිපදාවත් පිළිබඳව තිබෙන එක්තරා වැරදි වැටහීම් රාශියක්. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ අර ප්‍රකාශ කළ ආකාරයට භවතුෂ්ණාවෙන් භවාරාමා භවරතා භවසම්මුත්තා කියන විදිහට භවයේ ඇලෙන්නා වූ මේ සත්වයින්ට භව නිරෝධයේ උච්ඡේදයක් හැටියට පේන්න පටන් ගත්තා. ඒක නිසා අටුවාචාරීන් වහන්සේලා පවා මේ භව නිරෝධයට බය වෙලා භවතුෂ්ණාවට තුඩු දෙන්නා වූ විවරණ ඔස්සේ නිවන තෝරුම් ගන්න යම් යම් ප්‍රයත්න දරුවා. එතකොට ශතවර්ෂ ගණනාවක් තිස්සේ නොයෙකුත් විපර්යාස මැද්දේ වල් බිහි වී ඇති මේ නිවන් මඟ පිළිකිරීමට අප මේ දරු ශාසනික ප්‍රයත්නයේ යම් කුශල සම්භාරයක් අත් වුණා නම් ඒ සියල්ල මේ දේශනාව පිළ පැවැත්වීමට අපට ආරාධනා කර වදාළ අති පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේට හිමි වේවා. වයෝවෘද්ධ අවස්ථාවේ ප්‍රතිකාර ලැබමින් බහැර වැඩ සිටින උන්වහන්සේගේ සියලු රෝගාබාධ සුව වී කායික මානසික සැප විහරණ සැලසී සිරාත් කාලයක් ශතවර්ෂාදී කාලයක් ගිහින් වැඩවසිත්වා උන්වහන්සේගේ සියලු ධර්ම ප්‍රාර්ථනාවෝ සමෘද්ධ වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනා ශ්‍රවණය කරගෙන කිරීමටත් ලෝකයාගේ කන්නැති ලෝකයාගේ යහපත තකා ඒවා පටිගත කර ගැනීමටත් උනන්දු වුණු තරියෝගාවචර සබ්‍රහ්මචාරින් වහන්සේලාගේ යෝග කර්මය වහවහා මුදුන්පත් වේවා. දියෙන් මඩින් නොතැවරුණු පැහැපත් පෙත්තෙන් බබලන මිහිරි සුවඳ ඇති අරහත් සියුම් මේ නිස්සරණ සියුම් විලේ පැත්තෙන් වේවා. අපව හැදු වැඩු දෙමාපියන්ටත් නුවණැස පැදු වූ ගුරුවරුන්ටත් මේ ජීවන යාත්‍රාවට අතහිත දුන් ඥාති මිත්‍ර දායකකාරකාදීන්ටත් මේ පෙනීත දේශනාමය කුසලයත් වේවා. ඒ හැම දෙනෙක්ම පැතු යම් බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා. සියලු දෙවියෝද සියලු බ්‍රහ්මයෝද සියලු ශක්තියෝද මේ දේශනාමය කුසලය අනුමෝදන් වී ශාන්ත ප්‍රණීත උතුම් අමා මහ නිවනින් දුක් කෙලවර කරගනිත්වා. ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ලෝකී ලැබලේවා. සුදේශිත ධර්මපද පුෂ්පයන් රැස්කර තැනූ මේ දේශනා මල්දම බුදුරජාණන් වහන්සේගෙන් පා කරුභුම් ලැබූ මේ ධර්ම චෛත්‍ය රාජාණන් වහන්සේට පූජා වේවා පූජා වේවා පූජා වේවා. ඉත්තාවතා චන්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තිය. ඉත්තාවතා චන්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තිය. ඉදංගෝ නාතිනං හෝතු සුඛිතා හොන්තු නාතියෝ ඉදංගෝ නාතිනං හෝතු සුඛිතා හොන්තු නාතියෝ ඉදංගෝ නාතිනං හෝතු සුඛිතා හොන්තු නාතියෝ නාපුණ්‍ය කම්මේන මානෝ බාල සමාගම සතං සමාගම හොන්තු යාවනි බාණපත්තිය. නාපුණ්‍ය කම්මේන මානෝ බාල සමාගම සතං සමාගම හොන්තු යාවනි බාණපත්තිය. නාපුණ්‍ය කම්මේන බාල සමාගම සතං සමාගම හොන්තු